නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නිදීනං ව පවත්තාරං යම් පස්සේ වඤ්ජ දස්සිනං නිංගයිහ වාගින් මේධාමින් තාදිසං පණ්ඩිතං භජේ තාදිසං භජමානස්ස සෙය්‍යෝ හෝතින පාපියෝති. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් සරියුත් මහරහතන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ගුණයට ප්‍රශංසා කරමින්, කළ ගුණ සැලකීමේ උතුම් ගුණය වර්ණනා කරමින්, දියුණුවේ දොරටුව පහදා දෙමින් දෙසූ ධම්මපද ගාථාවක් මේ කියවුනි. ධම්මපදයෙහි 6 වෙනි පණ්ඩිත වර්ගයේ මුලටම තියෙන ගාථාව. නිදීනං පවත්තාරං, ඇහැට පේන්නේ නැති පොළවේ යටවේ තියෙන නිධානයක් පෙන්වන්නක් මෙන්ද. වඤ්ඤ දසිනං, තමන්ට නොපෙනෙන යම් යම් වරද මේක වරදයි කියා පෙන්වා දෙන්නා වූ. නිග්ගායේවාදීන්, වරදට අනුරූපව ආවාද කරන්නා වූ. මේධාවින්, තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන්නා වූ. පණ්ඩිතම් පස්සේ නැනවතෙන් දකින්න ලැබුණේ නම් තාදි සම්පණ්ඩිතම් භජේ, එවැනි පණ්ඩිත කෙනෙක්, එවැනි ඥානවන්ත කෙනෙක්, එවැනි සත්පුරුෂ කෙනෙක් භජනේ කටයුතුයි, ආශ්‍රය කටයුතුයි. තාදි සම් භජමානස්ස සෙය්‍යෝ හෝති, එවැනි ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයෙකු සේවනය කරන්නාට දියුණුවක්ම වෙයි. නේ පාපියෝ කිසි කලෙකත් පිරිහීමක් නොවේ. ඒකයි ගාථාවේ පදයක් පාසා ඇති තේරුම. තමන්ට පේන්නේ නැති සම්පත්තියක් නිධානයක් පෙන්වන්නක් මෙන් පෙන්වා දෙනගෙන දෙන. එවාගෙම කුඩා වූවත් වර්ධ පෙන්වා දෙන. වර්ධයට අනුව අවවාද අනුශාසනා කරන, තැනට සුදුසු නුවණින් ක්‍රියා කරන කල්‍යාණ මිත්‍රයෙක් දකින්න ලැබුණා නම් ජීවිතාන්තයේ දක්වා එවැනි කල්‍යාණ මිත්‍රයා ශ්‍රේවණය කළ යුතුයි. එවැනි කල්‍යාණ මිත්‍රයා සේවනය කරන්නාට දියුණුවක්ම වෙනවා, පිරිහීමක් වන්නේම නැත. මේ දේශනීය පැවැත්වුවේ සරියුත් මහරහතන් වහන්සේ පිළිබඳව විශේෂයෙන්. දිනක් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාම විහාර භූමියේහි සේනාසන චාරිකාවක හැසිරුණා. කුටියක් ගානේ, මිදුලක් ගානේ වඩිනවා. එහෙම වඩිනකොට දැක්කා එක්තරා වයෝවෘද්ධ උපාසක මහත්මයෙක් කනකොල අස් කරමින්, කැලේ කසල ඉවත් කරමින් යම් යම් සුළු සුළු වැඩ කරනවා දැක්කා. සමීපයේ වැඩම කළ ඇසුවා, මේ උපාසකතුමා කොහේ ඉඳලාද, කවුද, මොකද මේ කරන්නේ? ස්වාමීනි, මම මේ සැවැත් නුවර අසරණ වයවෘද බ්‍රාහ්මණ කෙනෙක්, මගේ නම රාද. ඉතින් මම මේ ස්වාමීන් වහන්සේලාගේ වළඳලා ඉතුරු ඉඳුල් ටිකක් අනුභව කරලා මේ ස්වාමීන් වහන්සේලා අසුරෙහි වතක් පිළිවෙතක් පුළුවන් හැටියට කරගෙන මේ ඉන්නවා. රාද, ඔබ පැවිදි වෙන්න කැමති නැද්ද? එසේය ස්වාමීනි, මම බොහෝම කැමති. මං වයස්ගත නිසා කිසි කෙනෙක් මා පැවිදි කරගන්න කැමති නෑ, කිසි ස්වාමීන් වහන්සේ නමක් කැමති නෑ. බුදුරජාන් වහන්සේ ධම්සභා මණ්ඩපේට වැඩම කළ වෙලාවේ සංඝ පිරිසකින් විමසා වදාළා, මහණෙනි, මේ ස්ථානයේ ඉන්නව නේද රාඩ කියලා වයෝවෘද්ධ උපාසක මහත්මිය. ඉතින් දන්නවා ස්වාමීන් වහන්සේ එහෙමයි කිව්වා. ඒ උපාසක මහත්මයාගෙන් කාට හරි විශේෂ උපකාරයක් ලැබිලා තියෙනවද? සීලෝම සංඝයා නිහඬයි. සරියුත් මහරහතන් වහන්සේ නැගිටලා නැඳගෙන කියා හිටියා, ස්වාමීනි, මේ උපාසක මහත්මයාගෙන් මට නම් උදව්වක් උපකාරයක් ලැබිලා තියෙනවා, විශේෂ උපකාරයක්. මොකක්ද සාරිපුත්‍රයේ? ස්වාමීනි මම සෑම දවසේ පිණ්ඩපාත යන්නේ පමා වෙලා. හේතුව මම මේ කුටියක් ගානේ ගිහින් හැමදලා නැති මිඳුල් ළම දිනව. ඒ තැන්වල ඉවත දාලා තියෙන ඉදල් කොහු භාජන ආදී තැන්පත් කරවනවා. වහල නැති දොර ජනෙල් ආදී වහල තැන්පත් කරනවා. ඕවා මේවා කරලා යනකොට මට වෙලාව මදි. සමාසමං වේග වේගෙන් පිණ්ඩපාතෙත් වඩින වෙලාවල් තියෙනවා. ස්වාමීනි එසේ මම එක දවසක් වඩිනකොට මේ උපාසකතුමා පාර අයිනේ පැත්තකට වෙලා මට වැඳගෙන කිව්වා. ස්වාමින් වහන්සේ දවල් වුණා නේද? අන්න අර පේන ගෙදරට වඩින්ද. ඒ ගෙදරින් නම් දානි අද ලැබෙනවාමයි. ඉතින් ඇත්ත වශයෙන් මං එතෙන්ද වැඩියා මගේ එකම ගෙදරකදී මට යැපෙන පමණ දානි ලැබුණා. යම් හේකින් එතෙන්දි පමාවක් වුණා නම් මට දානේ වඳන්න වෙලාව මදි වෙනවා. මම ඉතින් මේ උපකාරයේ බොහෝම අගේ කොට සලකනවා. එදා මට පමා නොවි දානේ ලැබෙන්න පින්නපාත දානේ ලැබෙන්න මෙතුමා මට මඟ පාදා දුන්නා. ඒක මට මතකයි ලොකු උපකාරයක් කිව්වා. එසේනම් සාරිපුත්‍රයේ මේ රාද පැවිදි වෙන්න කැමැති. හොඳ නේද මාන කරගත්තොත් සාදු සාදු ස්වාමීනි මම මාන කරන්නම් කියලා වැඳ නමස්කාරයෙන් පිළිගෙන මේ රාදු උපාසකතුමා ළඟට වැඩම කරලා අතින් අල්ලගෙන තමන් වහන්සේ වැඩ ඉන්න ආවාසයට කරගෙන වැඩියා. දෙයින්ල තමන්ම සච්චපංචේ කර්මස්ථානෙ දීලා ආවාද කරලා ඉස්කෙස් බාලා කහදීරෙන් නාවල දිහිගඳ පිට ඉවත් කරලා සිවුරු හඳවල පෙරවල තමන් වහන්සේගේම සිවුරු දීලා මහාන කරගත්තා. උපසම්පදාවත් කරගත්තා. තමන් වහන්සේ ඉන්නේ කුටියේ මැදක් පනවල දුන්නා. තමන් වහන්සේගේම පරිහරණය කරන දේවල් උන්වහන්සේට වෙනම දුන්නා. ඒ මඳුරට පින්නපාතයේ තමන් වහන්සේම ගෙනත් මේ රාද ස්වාමීන් වහන්සේට දෙනවා. දැහැටි පැන් පවා ගෙනත් ළඟට දෙනවා. උණු පැන් සිසිල් පැන් ළඟට ගෙනත් දෙනවා. හරියට උපාධ්‍යායන් වහන්සේ කෙනෙකුට වාගේ සලකනවා. හැබැයි ඔය සැලකිල්ල නිකං කරනවා නෙමෙයි. ඒ මොහොතේදී මෙන්න මේක කැපයි, මේකා කැපයි, මෙහෙම කරන්න එපා, වාඩි වෙන්නේ මෙහෙමයි, දානි පිළිගන්නේ මෙහෙමයි, බක්තිද ප්‍රතිවේක්ෂා කරන්නේ මෙහෙමයි, අත දෝණය කරන්නේ මෙහෙමයි, හැම දෙයක්ම කියනවා. කැසිකිලි වැසිකිලි යාම මෙහෙමයි කරන්නේ, කෙල ගහන්නේ මෙහෙමයි, දත් මඳින්නේ මෙහෙමයි, සැතපෙන්නේ මෙහෙමයි, ඉරියව් පවත්තන්නේ මෙහෙම ඔක්කොම කියලා දෙනවා. අකපදේ මෙහෙමයි, කැපදේ මෙහෙමයි, කැමරටියේද පවතින්න ඕනේ. මේ මඳුවට භාවනා කියලා දෙනවා. මෙහෙම වැඩි දවසක් ගියේ නැහැ. මේ රාද ස්වාමින් වහන්සේට දැන් සක්විත රජකම ලැබුණා වගේ පුදුම වාසනාවන්ත කාලයක් වුණා. දෙවෙනි බුදු කෙනෙක් කියන්නේ සරියුත් මහ රහතන් වහන්සේකින් ලැබිච්ච මේ උපස්ථාන නිසා පුදුම කායික සුවයකින් මානසික සුවයකින් භාවනා වැඩුවා. වැඩි දවසක් ගියේ නෑ. සව් කෙලෙස් නැසා මහා රහත් භාවයටම පත් වුණා. රහත් වුණා පමණක් මේ ත්‍රිවිද්‍යා සත්‍යවිඥා චතු ප්‍රතිසම්බිදා ඔක්කොම ඥාන සම්භාර ලැබුවා. ශ්‍රාවකයෙකු ලැබෙන්නේ කී දැන් ඉතින් මේ ප්‍රවෘතියේ භික්ෂූන් අතර නිතර නිතර කියවෙනවා. මේ සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේ පුදුමයි. තමන්ට මේ පිණ්ඩපාත ලැබෙන්න අහවල් තැනට වඩින්න කියන වචන මාත්‍රේ ගරු කරලා මේ තරම් වයස්ගත කෙනෙක් මහාන කරගෙන කුටියෙම තියාගෙන සත්කාර කරන ඇති පුදුමයි නේද කියලා ඔයගෙන් සාකච්ඡා ඇති වුණා. එතෙන්දී සරුවඥන් වහන්සේ සංඝ බැඳට වැඩම කරලා මේ ගණිතා වැදගත් කණිවිඩයක් කියා හිටියා. මහණෙනි මේ සාරිපුත්‍ර ඉස්තවරයන් වහන්සේ අද විතරක් නෙමෙයි පෙර ජාතිවලත් මේ කළගුණ සැලකූ පුණ්‍යවන්ත කෙනෙක්. ඉතින් භික්ෂූන් වහන්සේට අවශ්‍ය වුණ එවැනි තොරතුරක් අහගන්න දේශනා කළා මේ සාරිපුත්‍ර ඉස්තවරයෝ. පෙර ජාතියේක ගංගානම් ගඟේ ඉස්මත්තේ වනාන්තරේ හිමවත් පෙදෙසේ ඇත් රංචුවකත් නායකයෙක් වෙලා හිටියා. මේ ඇත් නායකයාගේ කකුලේ දිනක් බොහෝම නපුරු කිහිරිවැණි උලක් ඇනිලා යන්නේ බැරුව හරහා වැටලා හිටියා. අනිත් ඇත්තුවකින් තම තමා ගොදුරු හොයාගෙන යනවා. මේ ඇත් ඇගෙන බලන කෙනෙක් නැහැ. නමුත් පුදුම දෙයක් වුණා. වර්ෂයක් පාසා වර්ෂා නැති කාලයේහි බර්ණස් නුවරින් එන වඩු මහතුරු කණ්ඩායම් මේ ගංගා නම් ගඟ දිගේ ඉහළට පාරු කඩගෙන ඇවිල්ලා මේ කැලෑමේ කඳවුරු බැඳගෙන වටිනා ගස් කපලා ඉරලා ඒවා රැහැලා ගෘහ භාණ්ඩ හදනවා. ඒ කියන්නේ දොර, ජනෙල්, අල්මාරි, එවාගෙම පුටු, ඇඳ පුටු නොයෙක් ජාති හදලා මේවා අයමත් පාරු වලින් නගරයට ගෙනල්ලා විකුණ ගන්නවා. එහෙම වදුමහතුරු කණ්ඩායමක් ඉන්න අතර ඒගොල්ලෝ එහෙම වර්ෂාව නැති කාලයක මේ දව කර්මාන්තයට එන අතරේ හරියට ඒ ප්‍රදේශයටම එවුණා. මේ ඇතා වැටලා ඉන්නේ ඒ ප්‍රදේශ තැනක. මේ ඇත්තෝ කඳවුරක් තල්පත් හදාගෙන නැවතුණා. මේ ඇතා වැටලා ඉන්න තැනට සමීප වුණා හෙමින් හෙමින්. දළුවා මේ ඇතාගේ කකුලේ උලක් කැණලා ඒක ගලවා ගන්න බැරුවයි මේ ආතුර වෙලා ඉන්නේ. මේගොල්ලෝ කිව්ව ඇත්‍රාගේනි, ඔබ කලබල වෙන්නේ නැත්තම් ඔබ කැමතිනම් අපි මේ උල ගලවලා ඔබට බෙහෙත් කරන්නම්, ඔබ ඉවසීමෙන් ඉන්නවනම්. ඉතින් ඇතා බොහෝම නිශ්ශබ්දව හිටියා. ඉතින් මේගොල්ලෝ උල ගලවලා බෙහෙත් වතුර, බෙහෙත් කොළ ජාති ආදී තම්බලා බෙහෙත් වතුරෙන් හෝදලා කැලේ තියෙන කොළ වර්ග, පොතු වර්ග මේවා තල්ලා නිසැහැටේ බෙහෙතත් සංයෝග කරලා මේ පහේ බැන්දා. ඒ මන්දවට මේ කැලෑමේ ඇතුන්ට කෑම වශයෙන් ලැබෙන දේවල් එකතු කරලා ළඟට කෑම ගෙනත් දෙනවා, වතුර ගෙනත් දෙනවා. මේක පුදුම උපස්ථානයක්. මේ වඩු මහත්තුරු කරන්නේ අර අසරණකම දැකලා. ඒ උපස්ථාන ලබන්නත් මේ ඇතාගේ පිනක් තියෙන්න එපා. පෙර ජාතිවල එහෙම උපස්ථාන කළ පින නෙමේ ලැබෙන්නේ, නිකන් ලැබෙනවා නෙමෙයි. පෙර ජාතිවල මේ ඇත්රාජය අප්‍රමාණ මෞපිය උපස්ථාන කරලා, දිනනුන්ට උපස්ථාන කරලා අසරණයන්ට පිහිට වෙලා තියෙනවා දැන් ඇතෙක් වුණාට. ඉතින් මේ දින ගණනක්, සති ගණනක් යන්න ඇති. මේ ඇතා සම්පූර්ණයෙන්ම සුව වෙනකන් මේගොල්ලෝ කෑම වතුර ගෙනත් දෙනවා. අර දෙහෙතොත් වරින් වර මාරු කරමින් මේ තුවාලේ හොඳ කෙරුවා. දැන් ඇතා නැගිටින්න පුළුවන් වුණා. දැන් ඇතා තමන් තනි වෙලා ඉන්නේ. දැන් පංචුවෙන් ඈත් වුණා. ඒක ලෝක ස්වභාවය තමයි. සමහර විටේ මිනිස්සු වුණත් තමන්ට උදව් තියෙන කාලේ ආශ්‍රය කරන අනෙක් කාලේ අත්හරිනවා. මේක ලෝක ස්වභාවයයි. මේ ඇතා ඉතින් රංචුවෙන් ඈත් වුණාට පාඩුවක් නෑ. තනියම ගොදුරු හොයාගෙන ඇවිල්ලා අනිත් වෙලා මේ වඩු මහත්තුරුන්ගේ වැඩපොළට සමීපෙලා බලාගෙන ඉන්නවා ඈතින්. ගහක් පෙරලා ගන්න ඒගොල්ලෝ ලෑස්ති නම් ගිහින් ගහ පෙරලා දානවා. කුටි කරලා ඒක පලංචිරි නම් ගන්න ඕන ලගේ ඇතා ගිහින් ඒක උස්සලා පලංචිරි තියෙනවා. ලීරලා බිමට බාන්න ඕන ලගිහිල්ලා තමන්ම ගිහින් බාලා දෙනවා හොඳින්. යම් යම් තැනකට මේව ඇදගෙන දවසෙන් ඒ තැනට ඇදලා ගිහින් දෙනවා. කියන්න ඕනේ නැහැ මේ යථා මහා බුද්ධිමත් ඇතේ අර ඔක්කොම අවශ්‍ය දේ සලකලා ඒ වෙලාවට ගිහින් මේ මිනිස්සුන්ට උදව් කරනවා. මේ මිනිස්සුත් කිසි බයක් නැහැ ඇතාගේ තියෙන මේ පැවැත්ම ගැන පුදුමයටපත් වෙලා හිටියා. දැන් ඉතින් වඩු මහත්තුරු ඒ ගෘහ භාණ්ඩ හදාගෙන දැන් ඔන්න පිටත් වෙන්න ළඟයි කියලා ඇතාට තේරුණා. ඒ නිසා ඇත්රංචුවට ගිහිල්ලා වටිනා ඇත්තටමේ ගෙනල්ලා මේ කඳවුරේ තැන්පත් කළා. ඉතින් බුදුරජාන් වහන්සේ පහදා දුන්න බලන්න මහණෙනි, මිනිසියෙක් නෙමේ සිව්පාසේ සිව්පාවෙක් වෙලත් කළගුණ සැලකේ ඇති පුදුමයි නේද? තමන් මාරණාන්තික තත්ත්වයට වැටි හිටියන්නේ බැරුව කැම බීම නැතුව මේ වඩු මහත්තුළු කර උපකාරයේට උපකාර වශයෙන් මොනතරම් අනුග්‍රහයක් දැක්වාද? මිනිසයන් කරන්න බැරි වැඩ කර දුන්න. ඒ මදිවට තෑග්ගටත් පැටවෙකුත් දුන්නා. මාන්නේ මේ සාරිපුත්‍රිස්වරයන් වහන්සේ මෙහෙම පෙර ජාතිවලත් තමන්ට සුවල්ප උපකාරයක් ලැබුණා නම් ඒකට ප්‍රත්‍යුපකාර කරන සත්පුරුෂයෙක් කියලා බොහෝම වර්ණනා කරලා ඇසුරු කර යුත්තන් අතුරින් මේ සාරිපුත්‍රිස්වරයන් වහන්සේ ඇත්ත තමයි ඇසුරු කරන්න ඕනේ කියලා බොහෝම ගුණ වර්ණනාවක් කළා. මේ සාරිපුත්‍රේ ස්වාමීන් වහන්සේ ගෙවෙනි වක්නාචාරිත්‍ර තිබුණා. 1000ක් උන්වහන්සේ ওই විදිහට පමා වෙලානේ පින්දපාත වඩින්නේ. හත් අවුරුදු සාමණේර නමක් එදා මහාන කරගෙන හිටියා. මේ සාමණේර නම ඉදිරියේ දවරවාල සිවුරු පුරවා ගත්තා. මේ සාමණේර නම වයසෙන් අවුරුදු 7යි මහානුනේත් එදා. එතකොට මේ සාමණේර නම කියනවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ පොරවාපු සිවුර එක කොනක් එකක් පාත් වෙලා වැඩි නේද එල්ලෙනවා නේද? මොකද සාරියුත් මහ රහතන් වහන්සේ ඉක්මනින් මේ වෙලා මදි නිසා ඉක්මනින් පිටත් වෙන්නේ මේ සූදානම. අනේ බැලුවා මැත්තනේ නම් සිවුර එක කොනක් පාත් වෙලා පරිමණඩලයක් නැහැ. උන්වහන්සේ වහාම පැත්තකට වෙලා සිවුර හදාගත්තා. හදාගෙන අර සත්‍යවරි සාමණේර නම ළඟ උත්කුටුවෙන් වාඩි වෙලා අත් දෙක ඇඟිලි බැඳගෙන කිව්වා, තදෝපබ්බජිතෝ සන්තෝ ජාතිය සත්‍යවස්සිකෝ සෝපි මං අනුසාසෙයේ සම්පටිච්ඡාමි මත්තකේ. මොනතරම් පුදුමවත් දෙයක්ද උන්වහන්සේ කියනවා. මහණෝනේ තද වයසින් අවුරුදු 7යි. එවැනි කෙනෙක් උනත් මට ආවාදයක් කරනවා නම් මම මුදුනේ පිළිගන්නවා, මට සමා වේවා කියලා උත්සුටුකෙන් වැඩගෙන කතා කළා කියනවා. මොනතරම් පුදුමද, තමන් මහාන කරගත්ත මේ උඩා පැටවා, වයස අවුරුදු 7 සාමණේර පැටවා, එතෙන්ද පාත් වෙලා වැඩගෙන සමාවිල්ලුවානි. මොනතරම් නිහතමානී ආදර්ශමත් ගුණයක්ද. මේ වගේ තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ කසරයක් බුදුරජාන් වහන්සේ නැවති සරියුත් මංගලම් දෙන මේක විශාල සංඝ පිරිසක් චාරිකාවේ පිටත් වුණා. ඔය විතරට චාරිකාවට අනවශ්‍ය පුජ්‍යලෝත් එකතු වෙනවානි. ඔය අවිදින්ද කැමතියත් ඉන්නවනේ දඩම්බරාය. එහෙම එක්කෙනෙක් මේ පිරිසට එකතු වෙන්න හදනකොට සරියුත් මහ රහතන් වහන්සේ අනුකම්පාවෙන් කීවා, ආයස්මුතුන් වහන්සේ දැන් පිරිස වැඩි, ඔබ වහන්සේ නවතින්න. ඔය අතර මේ පිරිස තෝර තෝරා අර සලාක දෙන්න වගේ ගමනට පුජ්‍යලයන් තෝරගන්න වෙලාවේ සරියුත් මහ රහතන් වහන්සේගේ අර පෙරවගෙන ඉන්න සිවුරේ කොනක් අර නවතින්න කියපු භික්ෂුවගේ ඇඟේ තැවරුණා. ඕකයිලා බුදුරජාන් වහන්සේට පැමිණිලේ කියලා ඒ පුදුම විදිහේ පැමිණිල්ලක්. ස්වාමීන් වහන්සේ සරියුත් තෙරුන් වහන්සේ මම අග්‍ර ශ්‍රාවකයි කියලා හිතාගෙන ආඩම්බරයෙන් මගේ කම්බුලට ගහලා සමාව ගන්න නැතුව පිටත් වුණා. අන්න යනවා බලන්න කිව්වා. අනේ බුදුරජාන් වහන්සේ දන්නවත් සිද්ධිය ඒ දැනගෙනත් මේ වාගේ ස්වල්ප වෝද පැමිණිල්ලක් වුණා නම් ඒක නිකන් අත්හරින්නේ නැහැ. ඒක විසඳන්නට ඕනේ. දැන් විහාරස්ථානෙන් පිටත් වෙලා මේ සරියුත් මංගලම් දෙනෙම ඇතුළු පිරිස අනන්දමාහිමියන් වහන්සේට නියම කළා වහාම ගිහින් අර සරියුත් මංගලම් දෙනෙම තෙන්න කියන්නයි කියලා. ඔය වෙනකොට ඒ යන පිරිස කැළඹීමක් ඇති වුණා. මොකක්ද උදන්නේ මේ පැමිණිල්ලක් ඇද්දෝ කියලා කවුරු කවුරුත් ආවා. සරියුත් මංගලම් දෙනෙම ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ වැඳලා එකත් පසක හිටියා. අසා සිටියා, මා සාරිපුත්‍රේ මේ කියන නම මේ සාරිපුත්‍ර ස්ත්‍රයන් වහන්සේ කනට ගාලා සමාව ගත්තත්ෙන් ගත්තේ නැතුව පිටත් වුණා කියලා පැමිණිල්ලක් කියන එක ඇත්තද? ඉතින් මේ සරියුත් මහ රහතන් වහන්සේ කියන්න තිබුණානේ ඕක මහා බොරුවක් කියලා. එහෙම කිව්වේ නෑ. එහෙම කියන්නේ නැතුව පුදුම විදිහේ වචනකින් පිළිතුරු දුන්නේ. මේක තමයි බුද්ධිමන්තයන්ගේ ස්වභාවය. අනුන්ද වේදනාව වෙන දෙයක් කරන්න කියන්නේ නෑ. තමන්ද කොච්චර ආලාභයක් වුණත් අනුන්ද වේදනාව වෙන දෙයක් කියන්නේ නෑ. උන්වහන්සේ කියා හිටියා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සඳෝල් දරුවේ උදේ පාන්දර හිඟන කබලක් අතේ ඇතිව ගියක් ගියක් ගානේ යමක් හිඟමනේ යනවා. ස්වාමීනි මම මේ පිරිස් මැද්දේ ජීවත් වෙන්නේ සඳෝල් දරුවෙක් වාගේ. ස්වාමීනි යම් කෙනෙක් කායගත සතිය නොවැඩුවේ නම් එවැන්නෙකු විසින් මේ පහරක් දෙලා සමානුගෙන යා හැකි වෙන්න පුළුවන් කියලා ඔන්න එක පිළිතුරක් දුන්නා. ඒ කියනකොට පොළොව කම්පා වුණා. අයමත් කියනවා, ස්වාමීනි අංග දෙක නැති පින්හරකේ වයස්ගත පින්හරකේ කොයි තැනින් තැන අගුවාසේ යනවා, එහෙම යනවා. ළමයි ඉතින් මේ හරකාගේ කණෙන් අල්ලනවා, අදිනවා, වලිගෙන් අල්ලනවා, අදිනවා, පිටේ නගිනවා. නොයෙක් නෙක් වද දෙනවා මේ හරකට. අනේ මේ හරකගේ අන් දෙකක් නැහැ, අනින්නේ නැහැ. හරිම අහිංසක හරකේ. ස්වාමීනි යම් කෙනෙක් කායගත සතිය නොවැඩුවේ නම් ඒ තැනැත්තා මේ වාගේ වරදක් කරලා සමාව නොගෙන යන්න පුළුවන්. ස්වාමීනි කායගත සතිය වැඩු නිසා මං ජීවත් වෙන්නේ අං නැති හරකෙක් වාගේ. එතකොටත් පොළොව කම්පා වුණා. ඒ වගේ ස්වාමීනි මේ කුටියට ඇතුල් වෙන තැන පාපිෂ්ණක් තියෙනවා. මේ පාපිෂ්ණ හැම දිනම පාගල යනවා. පය පිහදානවා. රජවරුත් මේක පිහදානවා, සැඬලත් ඇවිල්ලා පිහදානවා, සිල්වතත් පිහදානවා, දුසිලත් පිහදානවා, නැනවතුත් පිහදානවා, නොන නැති පුජ්‍යලියොත් මේක පාපිහදානවා. මේ පාපිෂ්ණ කාටත් එක වාගේ. අනේ ස්වාමීනි කායගත සතිය නොවැඩු කෙනෙක් නම් මේ වාගේ අවස්ථාවල සමානෝගෙන යන්න පුළුවන්. මම කායගත සතිය වඩන නිසා ස්වාමීනි මේ පාපිෂ්ණ වාගේ තමයි සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලා අතර ජීවත් වෙන්නේ. තොරපොළෝ කම්පාව. ස්වාමීනි සැරසිලි කැමති තරුණයෙක් තරුණයක් දෙන්නේ මිනි කුණක් බැඳලා තියෙනවා, ගැරණි කුණක් බැඳලා තියෙනවා, සර්ප කුණක් බැඳලා තියෙනවා, බල කුණක් එල්ලලා තියෙනවා කවුරු හරි වද දෙමින්. එතකොට යම් විදිහේ පිළිකුලක් අප්‍රසන්නතාවක් ඇති වේද ඒක නැත්තාට. ඒ වගේ ස්වාමීනි කාගතා සතේ නොවැදූ කෙනෙක් නම් ඔය වගේ තැනකදී සමාවනුගෙන යන්න පුළුවන්. මම කාගතා සතේ වන්නේ බැවින් අර වගේ දෙල්ලි බල කුණපයක් සර්ප කුණපයක් මිනි කුණපයක් දැවටුවා වගේ මම බොහොම පිළිකුලෙන් ස්වාමීනි සබ්‍රමචාරින් අත ජීවත් වෙන්නේ කියනකොට පොළොව කම්පාව. ස්වාමීනි මේ මහ පොළොවට පිරිසුදු දේවලුත් දානවා අපිරිසුදු දේවලුත් දානවා. මහ පොළොවේ කිසි වෙනසක් නෑ. මට මේ පිරිසුදු දේවල් දානවා කියලා සතුටකුත් නෑ. මට මේ අපිරිසුදු දේවල් මිනිහෙකුන ආදියක් දානවා කියලා මහ පොළොවේ අසතුටකුත් නෑ. ඒ වගේ ස්වාමීනි හිත අහිත මැද සෑම සත්නත මම මහ පොළොවෙන් මෙත් සිතින් වාසය කරනවා කියනකොට පොළොව කම්පාව. ස්වාමීනි මේ ජලයට නොයෙක් දේවල් දෝවණය කරනවා. පිරිසුදු දේවලුත් දෝවණය කරනවා, අපිරිසුදු දේවල් වැඩියෙන් දෝවණය කරන්නේ වතුරට. නමුත් මේ වතුරේ ස්වභාවය වෙනසක් වෙන්නේ නැහැ ස්වාමීනි. ඒ වාගේ කායගත සතිය මං වඩන බැවින් මේ ජලයෙන් සෑම දිනාටම සාධානු මිත්‍සිතින් වාසය කරනවා. පොළොව කම්පා වුණා. ස්වාමීනි මේ ගින්නට සඳුන් තෝරලා කපුරු ආදී සුවඳ දේවලුත් දානවා. මිනිකුණුත් දානවා. අපිරිසු දේවලුත් කොච්චන දානවා මේ ගින්නට. නමුත් මේ ගින්නේ ස්වභාවය වෙනසක් නැහැ ස්වාමීනි. ඒ වාගේ කායගත සතිය වැඩි වූ බැවින් මම හිත හිත මැද සැමසත් නැත. මේ එක හා සමානව පවත්නා ගින්නක් මෙන් සමානව ජීවත් වෙනවා මෙත් සිටින්. කියනකොට පොළොව කම්පා වුණා. ස්වාමීනි මේ හුලඟ නොයෙක් තැන්වල hama යනවා. පිරිසුදු දේවල් වෙතත් hama යනවා, අපිරිසුදු දේවල් වෙතත් hama යනවා. නමුත් ඒ සුළඟේ කිසි වෙනසක් නැහැ, ස්වභාවයක හා සමානව පවතින. ඒ වාගේ කායගත සතිය වඩා පළපුරුදු බැවින් ස්වාමීනි මම හිතවත් මඳහත් හිතවත් භේදයක් නැතුව හැම දිනාට සුණගක් වාගේ තව තිනවා ඕම එකක් එකක් ගානේ කියනකොට නව වාරයක් පොළොව කම්පා වුණා. බුදුරජාන් වහන්සේ වදාලා සාරිපුත්‍රය මේ මෝග පුරුෂයාට වහාම සමාව දෙන්න නැත්නම් ඉස හක්කඩකඩ කැඩේ කිව්වා. ඒ වෙලාවේ ආර පුජ්‍යලයා දාඩිය දාගෙන මෙවුල්ලා බිම පාත් වෙලා වැඳලා සමාව ගත්තා. මේ මොන පුදුමයක්ද? සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ උසස් ගුණයක්. දිනක් භික්ෂුන් වහන්සේලා චෝදනාවක් කළා මේ සරියොත් ඉස්තවරයන් වහන්සේ බ්‍රාහ්මණ වංශිකයි. එනිසා වරින් වර මේ බ්‍රාහ්මණ සිරිත් අනුගමනය කරමින් දිසා වඳින්න යනවා කියලා. ඒ කියන්නේ කාටත් පෙනුමක් කමන්නේ, නොපෙනුනක් කමන්නේ, බිම පස්කඩේල එක්තරා දිසාවකට වඳිනවා. ප්‍රසංග පීඨව වඳිනවා. දෙදන දෙවලමෙට නලල බිම කියලා වඳිනවා. බුදුරජාන් වහන්සේ දෙන්නවා සරියුත් ස්වාමීන් වහන්සේ කියලා මේ සාරිපුත්‍රය මේ භික්ෂුන් වහන්සේ කියන ඔය නම මේ දිසා නමස්කාර කරනවා කියලා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම දිසා නමස්කාර කිරීමක් නෙමෙයි කරන්නේ. මට බුද්ධ ශාසනයේ හඳුන්වා දුන්න මුල්ම ආචාර්යයන් වහන්සේ නමක් ඉන්නවා. අස්සජ මහ රහතන් වහන්සේ. ඒ උතුමන් වහන්සේගෙන් තමයි බුද්ධ ශාසනය අඳුනාගත්තේ. ස්වාමීනි මගේ දවසේ වැඩ අවසන් කරන ඒ මගේ මුල් ගුරුවරයා යම් පලාතක දෙන්නේ ඒ දිසාව හිතලා මම ඒ දිසාව සිහි කරලා බිම පත්කඩේලා වඳිනවා. එපමණක් නේ ස්වාමීනි මන් නිදා ගන්නකොට සැතපෙනකොට ඒ මගේ මුල් ගුරුවරයා යම් පලාතක දෙන්නේ ඒ පැත්තට හිස දාලා මම සැතපෙන්න පුරුදු වෙලා ඉන්නේ. මේක මගේ ගුරු ගෞරවයයි ස්වාමීනි කිව්වා. භාග්‍යතුන් වහන්සේ සාදුකාර දෙලා පිළිගත් මහණෙනි කලගුණ දන්න කලගුණ සලකන මගේ ශ්‍රාවකයන් විසින් මේ සාරිපුත්‍ර ත්‍රිස්වැදන් වහන්සේ අනුගමනය කළ යුතුයි කියලා. මෙන්න මේ වාගේ උතුම් නිහතමානී ගුණ කලගුණ සැලකීමේ ගුණ ඇති උත්මයෙක් තමයි ප්‍රඥාවෙන් අගතන්පත්තු දෙවෙනි බුදු කෙනෙක් යනි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. ඉතින් මේවා අපි නිතර නිතර හිතන්නට ඕන, මෙනෙහි කරන්නට ඕන. අපි මේ යන ගමන් මඟ කොයි විදිහේ ගමනක්ද මේ යන්නේ කියලා. දැන් අද මේ සිද්ධ කළ තියෙන මේ වගේ ගමනක් යාමයි. ඒ කියන්නේ මෞඛ්‍ය දෙදෙනා වහන්සේ හා දෙතු සෝරුතුමානන්ද සිහිපත් කරමින් එයත්න්ද මේ ගෞරව පූජාවක් කිරීමයි. নানা ප්‍රකාර පින්කම් කරලා පින්පමනෝලා තියෙනවා. නමුත් අපට ඒක සෑහෙන්නේ නැහැ. අපි ජීවත් වෙන්න තාක් තිස්සේ මේ කළගුණ සැලකීම අපි සිදු කරන්න ඕනේ කියලා නුවණින් සලකාගෙනයි ඒ සරියුත් මහ රහතන් වහන්සේ වැනි මහා බෝසතාණන් වහන්සේ වැනි ශ්‍රේෂ්ඨ චාරිත්‍රයක් මුදුන් පමුණුවා දීම් වශයෙන් කළගුණ සැලකීම් සීරසයෙන් මේ පංකම් පින්කම් සිදු කරන්නේ. සත්‍ය එක අපට බොහොම වැදගත් වෙනවා. මොකද අපි කොච්චර දැනුවත් වුණත් අපේ දෙමව්පියන්ගෙන් අපට තවත් දැනුවත් දේවල් ඉගෙන ගන්න තියෙනවා. ඒක තමයි ධර්මතාව. ඒ කියන්නේ අපේ බුදුරජාන් වහන්සේ ගැන කවුරුත් දන්නවනේ බුදු වීමෙන් 8 වෙනි සතියේදී අදපාල නුගරුක් මුලදී ධර්මගාම්භීරත්වයේ සිහි කළානේ. ඊට කලින් ඒ ධර්මගාම්භීරත්වයේ මෙනෙහි කරන්න ස්වල්ප වේලාවකට කලින් තවත් දෙයක් උන්වහන්සේ කල්පනා කළා. මම දැන් මේ පැවිදි වෙලා අවුරුදු 6ක් වෙනවා. මේ අවුරුදු 6ේදී වැඩි කලක් මට පංචවර්ගීය භික්ෂුන් වහන්සේලා ඇසුර ලැබුණා. අන්තිමේදී ඇත්තන්ගෙන් මං වෙන් වුණා. මං එකලා වුණා. මම දැන් සත්‍ය අවබෝධ කළා. නමුත් මට ගුරුවරයෙක් ඕනේ. මට ආශ්‍රයයට ගරු කරන්නේ වැඩිහිටියෙක් ගුරුවරයෙක් ඕනේ. ගුරුවරයෙක් නැතුව වැඩිහිටියෙක් නැතුව ඉන්නේකම අසරණකමක් අනාථකමක්. මට කවුද ගුරුවරයා කවුද වැඩිහිටියා කියලා තමන් වහන්සේ මුළු දසදහසක් ලෝක ධාතුවට නුවණ මෙහෙවල බැලුවා. බානුගොඩ තමන් වහන්සේට ඇසුරු කරන්න සුදුසු තමන්ට වඩා සීලයෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් විමුක්තියෙන් විමුක්ති ඥාන දර්ශනයෙන් උසස් කෙනෙක් මේ තුන් ලෝකේ කොහෙවත් නැහැ. සමාන කෙනෙක්වත් නැහැ. ඔය හිතෙන හිතකොට හිතෙන කොටම ආවා සාම්පතී බ්‍රහ්මය. සාම්පතී කියන්නේ ප්‍රථම ඥාන භූමිතලේ මහා බ්‍රහ්මතලේ යන්නේ අරහන්ත බ්‍රහ්මරාජේ. ඔය අරහන්ත බ්‍රහ්මරාජයා పూర్ව කාශ්‍යප බුදුසසුනේදී භික්ෂුන් වහන්සේ නමක්. උන්වහන්සේගේ නම ඒ කාලේ වහක ඉස්තවරයන් වහන්සේ. උන්වහන්සේ අනාගාම වේලා පළවෙනි බඹතලයේ උපන්න තමන්ගේ කැමැත්ත පරිද්දී. එයිදි රහත් වුණා. ඒ කියන්නේ මේ බ්‍රහ්මයා මේ අනාගාමීන් වහන්සේලාට අසඤ්ඤතලයේ හැර ඕන බඹතලයක උපදින්න පුළුවන්. විශේෂයෙන් පංචසුද්ධාවාසයට යන්නේ. නමුත් තමන් කැමතිනම් වෙනත් බඹතලයක උපදින්න පුළුවන් අසඤ්ඤතලයේ හැර. අසඤ්ඤතලයේ අභාව්‍ය ස්ථානයක් මේ තුන පාගයෙන් පාල වෙන්නේ නැහැ. එවගේ මේ වහක ස්වාමීන් වහන්සේට හිත පහළ වුණා පළවෙනි බ්‍රහ්මචාලිය උපදින්න උනේ. නිසා උන්වහන්සේ දීපදී රහත් වෙ ඉන්න කාලේ තමයි අපේ තථාගතයන් වහන්සේ පැවිදි වුනේ. උපදින දවසේත් ඇවිල්ලා සේතාචාත්‍රිය දැරුවේ මේ අරහන්ත බ්‍රහ්මරාජයා. එවගේම ලෞතුරා බුදු වෙන දවසේත් ආවා කියනවා. අර මාර් පරාජය කරන් ඉස්සරෙල් පස්සේ ගියානේ. ධම්සක් දේශන දවසේත් ඇවිල්ලා ඒකට සහභාගී වුණා. ඔය දිහේට බොහෝ අවස්ථාවල භාග්‍යතුන් වහන්සේ වෙත පැමිණෙනවා. දැන් මේ ධම්සක් දේශනාවත් ඉස්සරම මේ සිද්ධිය. ඒ ධම්සක් දේශීමට දවසක් දෙකක් කලින් වෙන්න පුළුවන්. අටේ නිසා තියේදී. ඉතින් ඇවිල්ලා වැඳ නමස්කාර කොට කිව්වා ස්වාමීන් වහන්සේ. අතීතයේ සීල බුදුවරයන් වහන්සේලාත් අනාගතයේ සීල බුදුවරයන් වහන්සේලාත් ධර්මයෙන් ගුරුතන තබා ගත්තා තබා ගන්නවා. ධර්මයෙන් ගුරුතන තබාගෙන උන්වහන්සේලා බුදු කෙස සිද්ධ කෙලේ. ස්වාමීන් භාග්‍යතුන් වහන්සේද ලෝතුරා බුදුබාටපත් වී තමන් ආબોධ කරගන්නා ලද ධර්මයෙන් ගුරුතන තබාගත මැනව කියන ආරාධනයක් කළා. හැබැයි ඒ වෙනකොට සරුවාක්‍යයන් වහන්සේ තීරණය කරගෙන අවසානයි. උන්වහන්සේට පෙනී ගියා අතීත බුදුවරයන් වහන්සේලා ගුරුතන සබාගත්තේ තමන් ආબોධ කරගත්තේ සපර්යාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයයි කියලා පෙනී ගියා. එසා ඒක අදිෂ්ඨාන කරනකොට තමයි මේ බ්‍රහ්මරාජයත් ඇවිල්ලා ඒකම අනුමත කරන්න යෙදුණේ. එතනින් අපට හොඳම නිදසුනක් තියෙනවා අපි කොයිතරම් දැනුවත් වුණත්, කොයිතරම් ධනවත් වුණත්, කොයිතරම් කීර්තිමත් වුණත් අපට තව ගුරුවරු ඕනේ. අපට තව වැඩිහිටියෝ ඕනේ. ඒ මොකද අපි නොදන්නා දේවල් අනන්තයි. අපේ දැනුම තාම සීමිතයි. තවත් මේ දැනුම අභිවෘද්ධියට පමුණවා ගන්න අපට වඩා වැඩි හිතියෝන කරනවා. සමාජ අපට වඩා ලාභා නැත්තන්ගෙන් පවා අපට යම් යම් ප්‍රයෝජන ගන්න තියෙනවා දැනුම සම්බන්ධව. ඒ මොකද අපි නොදන්නා જાති අපි තරන් නොදන්න මිනිස්සු ඉන්නවා. ඒ අතු දන්නවා. ධර්ම ලස්සන නිදේශනාක් මේ ජාතක දේශනාවක් වෙන්නට ඕනේ. පෙර જાතියක කියන්නේ පෙර ඈත කාලයක එක ගමක ඉගෙන ගන්න වැඩිහිටි ශිෂ්‍යෝ 4 දෙනෙක් ගියා දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත විශේෂ අධ්‍යාපනය සඳහා. ඒ කාලෙ තිබෙන විශේෂ අධ්‍යාපනය තමයි ත්‍රිවේදේ. ත්‍රිවේදේ සහිත සිළුමු ශිල්ප ශාස්ත්‍රය. ඔය 18 ශිල්ප කියලා තියෙන 64ක් කලා ශිල්ප කියලා කියන ඕවා තමයි ඒ කාලේ වැඩියෙන් භාවිතා වුනේ. ඒ වාර මෙලව යහපත් ජීවිත ගෙවන්නටත් ඒ වගේම නුවණ වැඩෙන්ටත් ගන්න අධ්‍යාපනයක්. ඉතින් මේ දරු හතර දෙනා අවුරුදු 7ක් තිස්සේ අධ්‍යාපනය ලැබුව එකම ගුරුවරයා යටතේ. මේ දරුවන්ගේ අධ්‍යාපන සියල්ල සම්පූර්ණ කරලා ගුරුවරයාගෙන් සහතිකත් ලබා ගත්තා. මේ සහතික ලබාගෙන ඉතින් ගුරුවරයාට වැඳලා මේ ඇත්තෝ හතර දෙනා සිය ගම් බලා දැන් පිටත් වෙන්න සමුගත්තා. ඉතින් ගුරුවරයා තමන්ගේ යුතුකම් වශයෙන් මේ දරුවෝ දැන් පයින් යනවා බඩගිනි වෙච්චාම කෑමක් හදාගන්න ඕන නේද කියලා අවශ්‍ය ප්‍රමාණයට හාල් සහ භාජනයක් දුන්නා. ඉතින් මේ ඇත්තෝ දැන් මේ වාරගෙන මගට බැලලා තින් කතා බස් කරමින් විනෝදෙන් කොහොම පිරිච්ච හිතකින් අනෝ අපි දැන් සියල්ලෙන් සම්පූර්ණයි කියලා හිතාගෙන ඉතින් දවල් වෙනකොට බොහොම හිර නැති බොහොම හොඳ පරිසරයක් ඇති තැනක නැවතිලා ආපහු අපි මෙතන කෑම හදාගමු කියලා. ඒ ගම්මානයකුත් සමීපයි. කෑම හදාගන්න මේ ඇත්තෝ ආදි වෙලා කොටස් හතරක් හතර දෙනා බෙදාගත්තා. ඔය උගතුන් හතර දෙනා ඒ තමන්ගේ අධ්‍යාපන මේ පරීක්ෂණයන්ගෙන් සමත් වෙලා තියෙන කරුණු හතරකින් එක්කෙනෙක් දෛවඥයෙක් ජ්‍යොතිෂ ශාස්ත්‍රඥයෙක් එක්කෙනෙක් වෛද්‍යවරයෙක් එක්කෙනෙක් නාට්‍ය කලා මේ ශිල්පියෙක් එක්කෙනෙක් තමයි තර්ක ශාස්ත්‍රයේ හැදෑරු නීතිඥවරයෙක්. දැන් මේ හතර දෙනා හතර ආකාරක උපාධිලාභී මේ හතර දෙනාගෙන් කෑම උයන්ද ලෑස්ති වුණා අර නාට්‍ය කලාව පුරුදු කරපු එක්කෙනා. ඉතින් හැලිය සෝදලා වතුර පැම් පෙරලා හාල් ටික සෝදලා දැන් ඉතින් තුන්දෙනා හතරදෙනා එකතු වෙලා ලිපක් හදලා දර කල්ලා දීලා එයින් තුන්දෙනෙක් ගියා අනිත් අවශ්‍යතා ඉෂ්ට කරගන්න. මේ ඇත්තා මේ බත උයමින් හිටියා. එයින් වෛද්‍යවරයා ගියා එළවලු ගේන්න. වෛද්‍යවරයා එළවලු ගේන්න එළවලු තියෙන සල්පිලට ගිහින් තෝරනවා නොයෙක් ජාති තෝරනවා. මේ ජාතියේ වාතයට අගුණයි, මේ ජාතියේ පෙතට අගුණයි, මේ ජාතියේ සෙමට අගුණයි, මේ ජාතියේ තුන් දොසට අගුණයි. එක එක ජාති තෝරලා ගන්දෙම දෙයක් නැහැ. ඉතින් ගන්න දෙයක් නැහැ කියන අතේ සුළු මුදලක් තියෙන ඕක වියදම් කළ නිකරුණේ මොකටද කියලා හිස් වශයෙන් ආවා. ඊළඟට මේ ගම්මානෙට ගියානේ තෙල් ගේන්න. ඒ ගියේ මේ නීතිඥවරයා තර්ක ශාස්ත්‍රඥයා. ඉතින් නීතිඥවරයා තමගේ අතේ තිබුණු මුදලකින් මිදුණු ජිතෙල් කොළගොට්ටකට කියන්නේ හතර දිනකට ගැලපෙන කෑමට අවශ්‍ය ගැලපෙන ප්‍රමාණයක ජිතෙල් ලබා ගත්තා. ඉතින් මේ කොළගොට්ට අරගෙන එද්දි මෙයාගේ තියෙන අධ්‍යයනයේ තියෙන තර්කේනේ තර්ක කරමින් ආවා. මේ ගොටුව නිසා තෙල් තියෙනවද, තෙල් නිසා ගොටුව තියෙනවද කියලා මේක තර්කේ. දැන් ඉතින් මේක පරීක්ෂා කරන්න ඕනේ ගොටුව නිසා තෙල් තියෙනවා කියන එක නම් ප්‍රශ්නයක් නෑ. දැන් අතේ තියෙන එහෙමයි. තෙල් නිසා ගොටුව තියෙනවද කියලා බලන්න අනිත් පැත්තට හැරෙව්වා. හැරෙව්වාම ඔක්කොම ඉහිරිලා ගියා. දැන් ඉතින් අතේ වෙන මුදලකුත් නැහැ. දැන් හිස් අතින් එනවා. මේ දෙන්නනකොට මේ නාට්‍ය කලාව හැදෑරු කලාකාරයා මොකද නිකට රල තියාගෙන ඉන්න දුකින්. දැන් මොකද මිත්‍රයා කියලා අහනකොට කියනවා අනේ මගේ අතරද්දල් නිසා අපි හතර දෙනාට අද සුම්බත් වුණා. ඉතින් මෙමෙසුව මොකද්ද උනේ? ඒක නේනම් මම මේ බත් හැලි ඉදෙනකොට මේක ඉතින් නාද කරන සුරුබුරු ගාලා ඒ නාදට අනුව මම නටන්න ගත්තා. ඉතින් මගේ අත්තරද්දෙන් මේ ලිංගලේ පය හැපිලා හැලියේ බින්දල වැටුණා. ඉතින් ලිපත්ටි වෙරයි මත්ත්ටි වෙරයි හැලියත්ටි වෙරයි. හා කමන්නේ අපි යන්නේ මිත්‍රයා හොයාගෙන කියලා යනවා. ඒ අර කොළ කඩාගෙන එන්න ගියේ මේ කෑම බෙදාගෙන කෑම ගන්න කොළ කඩාගෙන එන්න ගියේ දෛවඥයා. යාම ගහ කුඩ ඉන්නවා. ඉතින් මිත්‍රයා බයින්ද නෑ නෑ මං හොරාවකට මේක නැංගේ. දැන් මේ හොරාවක් ඉකනේ සුබ වෙලාවක් එනකම් මං බයින්ද බෑ. ඉතින් පස්සේ මේ තුන් දෙනා කිව්වා මිත්‍රයා බයින්ද අපි හතර දෙනාම අති පඬිතු. අපි හතර දෙනාම අති පඬිතු නිසා තමයි දැන් අපි හතර දෙනාමද සුන්බත් වුණා. බයින්ද කියලා බලෙන් බස්සගත්තා. බස්සගෙන දැන් හතර දෙනාම තීරණය කළා අපි හතර දෙනා උපාධිධාරීන් වුණාට අපේ ප්‍රායෝගික දැනුම අසම්පූර්ණයි. අපි ගෙදර ගියා නම් අපේ අම්මා තාත්තා අපට කෑම හදලා දෙනවානේ ඔය කියන එළවලු වලින්. අපිට කවදාකවත් ඒක අගුණ වෙලා නැහැ නේ මෙතෙක්කන්. ඉතින් අපේ දැනුම මැදි නිසා මේ එළවලු හොය ගයන්ද ගියලා ඉතින් අපි අතරමං වුණා. ඒ වගේ ගිතර ගේන්න ගියලා අපි අතරමං වුණා. දැන් මේ ගහක් නැගලා අතරමං වුණා. බත් වියන්න ගිහලා අතරමං වුණා. මේක තමයි අති පණ්ඩිතකම. සාදුකෝ පණ්ඩිතෝ නාම නත්තේ අති පණ්ඩිතු. ඥානවන්තකම බොහොම හොඳයි. අති පණ්ඩිතකම අන්තරාදායකයි. කියලා හතර දෙනාම ආපහු ගියා ගුරුවරයා ළඟට. ඉන් කිව් ආචාර්යයන් වහන්සේ අපේ දැනුම මදි. අපේ අධ්‍යාපනය සහතික අපට ලැබුණාට අපට ප්‍රායෝගික දැනුම මදි. ඒ නිසා ආචාර්යයන් වහන්සේ සමා වෙලා අපි තාටික කලක් ඉගෙන ගන්න පිහිට වෙනු මැනවේ කියලා කිං හොඳට තා කලක් ඉගෙනගෙන තමයි ගෙදර ගියේ. මේ වාගේ දේවල් අපි කාටවත් බොහොම වැදගත්. භික්ෂුන් වහන්සේ නමක් වශයෙන් අපි හිතන්නට ඕනේ අපි යම් පමණක් ධර්මයේ දන්නවා වෙන්න පුළුවන්. භාවනා ගැන දන්නවා වෙන්න පුළුවන්. ලෝකයේ ගැනත් යම් යම් දෙයක් දැනගෙන ඉන්න පුළුවන්. නමුත් අපි හිතන්නට ඕනේ මගේ දැනුම බොහොම අල්පයි. බොහොම ටිකයි. මා නොදන්න දේවල් තව අපමණයි. එනිසා මගේ වැඩිහිටියන්ගෙන් මං එකට ජීවත් වෙන සබ්‍රාහ්මචාරීන්ගෙන් මං ඇසුරු කරන දායක දායිකාගෙන් මම යමක් තව ඉගෙන ගන්නට ඕනේ. ඒ ඉගෙනීම මට වෙන දෙයක් පිණිස නෙමෙයි ආත්ම දමනයේ පිණිසයි. ක්ලේශ සංසමනයේ පිණිසයි සංයමනයේ පිණිසයි. මගේ නිවන පිණිසයි. එතකොට තමන් නිතරම නිහතමානී. තමන් නිතරම ශිෂ්‍යත්වයකින් ඉන්නේ. ශිෂ්‍ය භාවයෙන් ඉන්නේ. තමන් කොච්චර වැඩිහිටියෙක් මහානායක දුරේටපත් වුණත් තමන් හිතන්නේ මට වඩා දැනුම ඇත්තෝ තව ඉන්නවා. ඒ ඇත්තන්ගෙන් මම තව දැනුම ලබන්නට ඕනේ කියලා නිහතමානී ගුණය. එහෙමනම් තමයි ඒ ඇත්තාගේ දැනුම තව තවසේ දහස් ගුණෙන් දිනු වෙන්නේ. ඒ වගේම තමන්ගේ ආධ්‍යාත්මික සංතානයේ ගුණස්කන්ධය ලොවට ආදර්ශමත් කරන්නේ එතකොටයි. මෙන්න මේක අපි කාටවත් බොහොම වැදගත්. දැන් අපේ දෙමව්පියෝ ඉන්නවා. අපේ දෙමව්පියන්ගේ කාලයේහි ලංකාවේ අධ්‍යාපන දියුණුව මෙච්චර තිබුණේ නැහැ. ඒ කියන්නේ අද කාලේ තරමට নানা ප්‍රකාර භාෂා විෂයන් ඒ කාලේ තිබුණේ නැහැ. ඒ කාලේ නොයෙක් විදිහේ අධ්‍යාපන ක්‍රම තිබුණේ නැහැ. ඒ කාලේ තිබුණේ සාමාන්‍ය දැනීමක් ලබාගෙන ජීවත් වීමට අවශ්‍ය පමණක් ඉගෙන ගැනීමයි. නමුත් මේ දෙමව්පියන් අවුරුදු 50යි 60යි 70යි වම වයසට ගියාම ඒ අතු ඉගෙනගත්තේ දේවල් අපට වඩා තියෙනවා. ඒ අතු ඉගෙනගත්තේ දේවල් සමාජ පොත්පත් වලින් නෙමෙයි අත්දැකීම් වලින්. ඒ වගේම සමාජයේ තුලින් නොයෙක් දේවල් ඉගෙන ගන්නවා. එතකොට ඉගෙනීම දැන් අපි දරුවන් වශයෙන් ශිෂ්‍යයන් වශයෙන් හිතන්නට ඕනේ අපේ දෙමව්පියෝ අපට වඩා උපාධි ධාරීත්වයෙන් ඉහළට නොගියත් ඒ ඇතු අපට වඩා බොහෝම දැනුම ඇති අය. අපි ඇසුරු කරන්නට ඕන උපදෙස් ගන්නට ඕන අපි මොනතරම් දැනුමක් තිබුණත් අපට වඩා යම්කිසි අත්දැකීමක් ඒ දෙමව්පියන්ගේ ඇති. ඒ නිසා අපි තව උපදෙස් ගන්නට ඕනේ කියලයි දියුණුවට යන දරුවෝ දියුණුවට යන ශිෂ්‍යයෝ දෙමව්පියන් ගැන ගුරුවරුන් ගැන හිතන්නේ මතන්නේ. එමනම් මේ දරුවෝ ඒ ශිෂ්‍යයෝ තා බොහෝ කාලයක් දියුණුවටම යනවා. ඒ නිසා දැන් මේ දෙමව්පියන් සිහිපත් කරුණු ලබන්නේ නිකන් නෙමෙයි. දෙමව්පියන්ගෙන් අපට ලැබෙන උපකාරයේ ගෞරව කිරීමක් පමණක් නෙමෙයි දෙමව්පියන්ගෙන් අපි තවත් දැනුමක් උපකාරයක් ලබා ගැනීමයි. ඒ මොනවාද? දැන් මේ අපි පින්කමක් කරන වෙලාවේ ඒ දෙමව්පියන් ජීවත් වෙච්ච හැටි අපට මතක් වෙනවා. කිරිස ආශ්‍රය කළ හැටි මතක් වෙනවා. ගෙදරට ආගන්තුක එක්කම සැලකුව හැටි අපට මතක් වෙනවා. ගෙදර දෙන්න සමගියෙන් හිටිය හැටි අපට මතක් වෙනවා. ගෙදර දෙන්න දරුවන් සැලකුව හැටි අපට මතක් වෙනවා. ඕවා මතක් වෙනකොට මොකද ඒකෙන් අපි යම්කිසි ගුණයක් අපේ ජීවිතයට එකතු කරගන්නවා. අර පින්දීමත් එක්කම මේ දෙමව්පියන්ගේ ගුණයක් සිහිපත් වෙන බැවින් ඒ ගුණ බිඳක් අපි නැවත අපේ ජීවිතයට එකතු කරගන්නවා. ඒක තමයි කල්යාණ මිත්‍රයන් අසුරු කරනවා කියන්නේ. දැන් අර සරියුත් මහ රහතන් වහන්සේ මුල් ගුරුවරයනි දිහාට පසඟ පිහිටුවා බිම වන්දනා කරනවා. එතකොට උන්වහන්සේගේ බලාපොරොත්තුව ගෞරව කිරීම පමණ ගොඩ නෙමෙයි. ඒ ගුරුතුමන් වහන්සේගේ උසස් ගුණයක් සිහිපත් කිරීමෙන් තමන්ගේ ගුණය තවත් උතුම් බවට පමුණවා ගැනීමයි. මේ වාගේ තමයි කළගුණ සැලකීමේ වැදගත්කම. දැන් බලන්න අපේ මහ බෝසතාණන් වහන්සේ විශාසංක කල්පලක්ෂ දෙසල සිද්ධ කළ පුදුම ආශ්චර්යයේදී. ඒ කියන්නේ බොහෝම දුප්පත් ගම්මානෙක උපන්නේ. බොහෝම දුප්පත් ගම්මානෙක. අම්මයි තාත්තයි පුතයි පමණයි. පිටිසර ගම්මානෙක. ජීවත් වෙන්නේ බොහෝම අසරණව කුලිය වැඩ කරලා දඩ කපලා ඔයයන්. ඉතින් මේ දරුවා දෙමව්පියෝ දෙන්නගේ අතේ හැදුනානේ. මේ දරුවා ටිකක් දැන තේරෙනකොට වයස අවුරුදු 5ක් 6ක් 7ක් වගේ යනකොට මේ දරුවා හිතෙනවා මගේ මේ අධ්‍යක හරි හොඳින් තියෙනවානේ. මේ අධ්‍යක මට කවුද දුන්නේ? මගේ මව්පියෝ දෙන්නනේ මේ අධ්‍යක මට හදලා දීලා තියෙන්නේ. මගේ පාදක කිසි ලෙඩක් නැහනේ. කවුද මේ පාදක හදලා දීලා තියෙන්නේ? මගේ මව්පියෝ දෙන්නනේ. මගේ ඇඟ කිසි ලෙඩක් නැහනේ. කවුද මේ මගේ ඇඟ හදලා දුන්නේ? මගේ අම්මා තාත්තා දෙන්නනේ. මට හොඳට සිහිය ඇති හිතක් තියෙනවා. හිසක් තියෙනවා, අවයව තියෙනවා, ඇහැ තියෙනවා, කන තියෙනවා. මේවා මට කවුද හදලා දුන්නේ? මව්පියෝ දෙන්නනේ. මං උපදින කාලේ මං කිසිවක් දන්නේ නැහෙනි. මගේ මල මෝත්‍ර වලින් පැවරීගෙන මං කිසිවක් නොදන්න නොදොරුවෙක්නි. ඒ දවසේ මම මව්කියන්ගේ පිහිට නොලැබුණා නම් අද කහලගොඩක කුණු වෙලා යන්නේ සිරුරක්නි. අනේ මගේ මව්පියන් දෙන්න හිතේ නිසා මං නාවල තේදවා. මං කැසිකිලි වැසිකිලි යන දේවල් කිසියෙම පිළිකුලක් නැතුව සෝදලා පිහදාලා මාව පිරිසුදු කරලා තියෙනවා. නාවල තියෙනවා. මගේ කබ කඳුළු කෙල සොටු මේවා පිළිකුල් කරන්නේ නැතුව ඒවා සුද්ධ පවිත්‍ර කරලා උදව් කරලා තියෙනවා. නැත්තම් මං අද මේ පිරිසුදු ඉන්න බෑනේ. එවාගේ මගේ අත්පා තෙල් ගාලා මැඩලා මේවා නිසි හැටියට ඇදෙ නැතුව එවාගේ කෙට්ටු නැතුව හොඳට නිරෝගී අතක් පයක් ඒ ඇත්තෝ හදලා දීලා තියෙනවානේ. ඒ කාලේ ඒ උදව් ලැබෙච්ච නිසානේ මං අද මේ ලස්සනට ඉන්නේ. ඒ නිසා මගේ මව්පියන්ද මං වඳින්න ඕනේ. මං වඳින්න ඕනේ. නිකන් මෙමේ පාදේ කල්ලලා මං වඳින්න ඕනේ. මේ කුඩා දරුවා හිතෙනවා. ඒ මදිවට මං අම්මට උදව් වෙන්න ඕනේ ලිපගිනි මොලවන්න. දර කෑලි එකතු කරලා දෙන්න. එවාගෙම වතුර පෙරලා දෙන්න මං උදව් කරන්න ඕනේ. පොල් ටික ගාලා දෙන්න මං උදව් කරන්න ඕනේ. මේ දරුවා හිතෙනවා. තාත්තට මං ඇඳුම් හොදලා දෙන්න ඕනේ. අම්මගේ ඇඳුම් හොදලා දෙන්න ඕනේ. මම මේ නිදා ගන්න ඇඳ සුද්ධ කරලා දෙන්න ඕනේ. අවුගස්සලා දෙන්නට ඕනේ. පඩිකම සුද්ධ කරන්නට ඕනේ. මිඳුලත් තම දෙන්න ඕනේ. ගේත් පිහ දාන්න ඕනේ. මේ ඔක්කොම මේ දරුවා හිතෙනවා. කවුද මේවා මේ දරුවාගේ හිතට දෙන්නේ? අර මව්පියන්ගේ ගුණේ නේද? මව්පියන්ගේ ගුණේ නිසා මේ දරුවාට මේ හිත පහළ වෙන්නේ. ඒතකොට මව්පියන්ගෙන් ලද උපකාරයේ සිහි වෙනකොට කරන්න බැරි උදව්වක් නැහැ. කරන්න බැරි උදව්වක් නැ මේ දරුවා දවසින් දවසේ දවසින් දවසේ පුදුම විදියට මව්පියන්ගේ වැඩ කරන්න පටන් ගත්තනේ. තා තරුණ වෙලා නැ, තාම ළමා වයසේ. නමුත් මේ දරුවාගේ හිතේ තියෙන අර මව්පියන් කෙරේ ගරුත්වය නිසා හැම දෙයක්ම අහන අම්මේ මේ වැඩේ කරන්නද? තාත් මේ වැඩේ මං කරන්නම්. ඉතින් ඒත් අන්න පුදුමයි. ඉතින් ඒ දෙන්න පුදුම සැනසෙල්ලක් මේ කුඩා දරුවාගෙන් විඳිනවා. ඒ මොකද? දෙමව්පියන් නැති එකම වස්තුව දරු සම්පත්තියනේ. දරුවා මෙච්චර කීකරුව මෙච්චර ගුණගරුක ඉන්නකොට දෙමව්පියන් ඊට වඩා සැනසෙල්ලක් ඕනෑ නෑනේ. බඩගින්නක් දැනෙන්නේ නෑ, පිපාසයක් දැනෙන්නේ නෑ. දරුවා කෙරෙහි පුදුම මෛත්‍රියක් ආශිර්වාදයක් ඒ දෙමව්පියන්ගේ හදපත්ලේ දැල්වීමින් පවතිනවා. අන්තිමේදී මේ දරුවා කොහොමද කියනවා නම් අර මව්පියන් උපස්ථාන කිරීම නිසා බොහෝම ශක්තිමත්, බොහෝම නිරෝගී, හොඳ උස මහත ඇති ශරීරයක් ඇති කෙනෙක් බවට පත් වුණා. තරුණ වයසට නෙවෙයි බොහෝම ශක්තිමත් යෝධ ශක්තියක් ඇති පුද්ගලයෙක් කර්මතේ මේ තරත්තා නිරෝගී වුණා. දීර්ඝාස ලැබෙන විදිහට කාය ශක්තියත් වැඩුණා. දුටුවම් පහදවන රූප සම්පත්තියකුත් මෙයාට පහළ වුණා. ඇයි හිත පිරිසුදුයිනි? මව්පියන් ගැන මේ මෛත්‍රිය කරුණාව. හැබැයි ওই අතර පියා අභාවයට ගියා. නවතුමිය කළා වුණා. දැන් අනිත් වඩා වැඩි වගකීමක් දරුවට තියෙනවා. ඇයි අම්මා ගෙදර තනියෙන් තියලා යන්න දෙන්නත් බෑනේ? අම්මා ගැන නිතර බලන්න ඕනේනේ. තාත්තා ඉන්නකොට ඒ ප්‍රශ්නේ තිබුණේ නෑනේ. ඒ වුණත් මේ දරුවා දවල් කාලේ යනවා කැලෑවට ගින් දර කපාගෙන දර මිටි ගෙනල්ලා නගරේ විකුණලා ඒකෙන් මුදලින් තමයි මේ අම්මව පෝෂණය කරන්නේ. එක දවසක් මේ දර කපාගෙන මහන්සි මේ දර ගහකට හේතු කරලා ගහක් අයිනට වෙලා පිංගක් වාඩි වෙලා කල්පනා කරා. ඉස්සෙල්ලා ටිකක් නිින්ද ගියා මහන්සියට. නිින්දෙන් අවදි වෙලා කල්පනා කළා තමන්ගේ දෑත දෙපය බලලා මට දැන් හරි ශක්තිමත් ශරීරයක් තියෙනවා. ඒ වුණාට මේක හැමදාම එහෙම තියෙන්නේ නැහෙනි. මං ලෙඩක් වුණොත් මගේ අතක් පයක් මට අහිමි වුණොත් මේ වැඩ කරන්නේ කවුද? ඒ නිසා මම දැන් මගේ අම්මට මං නැති කාලෙක වුණත් ජීවත් වෙනකන් ජීවත් වෙන්න උදව්වක් කරලා තියන්නට ඕනේ. ගෙදර සතපාක් ඉතුරු නෑනේ. ගෙදර හාල් මිටක් ඉතුරු නෑනේ. එදිනෙදා හොයාගන්න දෙයකින්නේ මම මේ අම්මට සලකන්නේ. එනිසා මම ඊට වඩා මුදලක් හොයාගෙන අම්මට ස්ථාවරයක් කරන්නට ඕනේ විදි කියලා නැගිටලා ධර්මීතිය උස්සගෙන ඇවිල්ලා ගෙදර හේතු කරලා ගියා නගරයට. නගරයට ගිහිල්ලා වෙළඳ ව්‍යාපාරිකයෙක් ළඟට ගිහිල්ලා කිව්වා මාමේ මම අසරණ දරුවෙක්. මට ඉන්නේ අම්මා විතරයි. ඉතින් මම කැමති සම්මුන්නාසගේ මේ වෙළඳ ව්‍යාපාරයට එකතු වෙලා යම්කිසි වැටුපක් ලබාගෙන මගේ මෑණියන්ට උපස්ථාන කරන්න මං සතුටුයි. ඉතින් මේ වෙළඳ නායකතුමා මේ දරුවාගේ දෙපතුලේ පටන් ඉස දක්වා බැලුවම හොඳ ශක්තිමත් නිරෝගී තරුණ ජීවිතයක්. කිව්වා දරුවෝ ඔබ වගේ එක්කෙනින්නේ 10 දිනක් කවත් මං බාර ගන්නවා. එන්න කිව්වා. ගෙදර දුවගෙන ගියා. ගෙදර දුවගෙන ගියන් අම්මට වැඳලා කිව්වා අම්මේ මම අසවල් වෙළඳතුමා එක්ක වෙළඳාම යන්න කැමතියි. අම්මා මොකද කියන්නේ? අනේ පුතා මම තනියෙන් ගෙදර ජීවත් වෙන්න බැහැ නම් මාත් එක්ක යන්න. අයමත් දුවගෙන ගියන් ඒ වෙළඳ නායකතුමා අම්බෙලා කිව්වා මාමේ අම්මට තනියෙන් ගෙදර ඉන්න බෑනේ මම නැතුව අම්මත් එක්ක එන්න අවශ්‍යද? ආ හොඳයි දරුවා අම්මනේ තවත් ඕන් තරම් කෙනෙක් එක්ක එන්න කොනතරම් මම බාර ගන්නවා. අනේ ඉතින් මේ දරුවා ගෙදර ගියන් අම්මට කිව්වා අම්මේ නම් අපි එකට යන් කියලා ගෙදර ඔක්කොම අහුරලා තියලා පිටත් වෙලා ආවෙළඳ මේ නායකතුමාගේ නිවසට. ඒ වෙනකොට විශාල වෙළඳ සමූහයක් දැන් මේ නව් වලින් වෙළඳාම යන ගමනක් සූදානම් වෙලා තිබුණා. ඉතින් මේ ගමනට මේ තරුණයත් බොහොම සුදුසුයි කියලා හිතුවා. මොකද බොහොම ශක්තිමත් කෙනෙක්. ඉතින් නැවක හසුරවන්නත් මෙයාට පුළුවන් වෙනවා ඉදිරියේ. ඉතින් දැන් විශාල පිරිසක් නැවෙන්නට ගලතලා බඩු පුරවගෙන පිටත් වුණා. අනේ මේ පිටත් වෙනකොට අතර මෑණියන්ගෙන සෙවිල්ලෙන් තමයි මේ දරුවා නිතරම ඒ ගමනේ සහභාගී වුණේ. දැන් ඉතින් මුහුදු යාත්‍රාවන දවස් 7ක් ගමන් කළා. ගිහිල්ලා ඉතින් මුහුදේ කුලඟ නැවතුණා. කල වේගයක් ඇවිල්ලා මේ බඩු බර නිසා නැව් ගිලෙන්න පටන් ගත්තා. නැව් ගිලිනවා කරන්න දෙයක් නැහැ. අද වාගේ විශාල නැව් නෙමෙයි, රුවල් නැව් නෙමෙයි. දැන් ඉතින් බඩු බරත් එක්ක දහස් ගණන් මිනිසුන් දැන් මුහුදට යට වෙනවා. නමුත් මේ වීර පුත්‍රයා බලවත් කාය ශක්තිය ඇති කෙනෙක් හා දෙමෝපියන් උපස්ථාය කළව පිනක් ඇති කෙනෙක් නිසා මුහුදට පැන්නා. තමන් ගිලින්ද ඉස්සල් මුහුදට පැන්නා. පැන්නා අම්මා ගැන හිතුවා. අම්මා කොතනද ඉන්නේ කියලා බැලුවාම අම්මම් දැන් වතුර පෙරෙන්ද යනවා. වහා මෙතෙන්ද පීනගෙන ගියන් අම්මව කරපිටට ගත්තා. කරපිටට අරගෙන අම්මට කිව්වා මේ බය වෙන්න එපා. මං අම්මා ගොඩ ගන්නවා කියලා අම්මගේ හිත හදාගෙන කිසි දෙයක් බාහිතන් දෙපා මගේ ඇඟ හොදට බෙල්ල වට කරලා අත තියලා අල්ලගන්න මම අම්මව ගොඩ ගන්නවා කියලා පුදුම විශ්වාසයකින් අම්මගේ හිත හදලා Taman දන්න හැටේට මව්පියන් උපස්ථාන කළ ආකාරය හිතින් මෙනෙහි කරමින් සත්‍යක්‍රියා කර කර පීනන්න පටන් ගත්ත වේග වේගින් දවස් දෙකක් නෙමෙයි දවස් 7ක් පීනුවා. මේක නම් පුදුම සිද්ධියක්. හැබැයි මේ කලගුණ පිං සලක නැත්තන් දෙවියන්ගේ බ්‍රහ්මියන්ගේ පවා බැල්ම ලැබෙනවා කියලා අපි අහලා තියෙනවානේ. ඉතින් ඔය වෙලාවේදී සුද්ධාවාස වාසයේ අරහන්ත බ්‍රහ්මිය නිරෝධ සමාපත්තියෙන් කල්ප ගණනක් ඉඳලා එතෙන්දී ඒ දවසේ හරියටම නිරෝධ සමාපත්තියෙන් නැගිටලා බවලෝ බැලුවා මං වගේ නිවන් දැක්කත් ඉන්නවද? දෙව්ලෝ බැලුවා. මනුලෝ බැලුවා බුදුවරු ඉන්නවද? අනේ නෑ බුදුවරු නෑ ඒ කාලේ. එහෙන් බලනකොට මෙන්න මේ මහ මුහුදේ පළස්සෙනක් නොපිරෙන පූ මුහුදේ පීනන මේ පුතා දැක්කා. දැක්ක ගමන් එතුමාගේ හිතෙන් හිත දකිනවනේ, හිතේ තත්ත්වය වැටහෙනවනේ. මේ දරුවා නම් වීර දරුවෙක්. මේ දරුවා නම් ගුණවත් දරුවෙක්. මේ දරුවා නැනවත් දරුවෙක්. මේ Taman උපකාර කළ මෞතුමේ කරපිට තියාගෙන මේ පීනන්නේ මෑණියන්ද කළගුණ සැලකීමේ ශීර්ෂයෙන්නේ. මේ වාගේ දරුවා නම් ලෝතුරා බුදු වෙන්න පුළුවන්. මේ දරුවාට බුදු විමිත පහළ වේවා කියලා අර ඒ මේ බ්‍රහ්ම රාජාගේ සිත මේ පීනන බෝසත් දරුවාගේ සිතට යොමු කළා. ඔකට කියන චිත්ත තරංග විහිදෙව්වා කියලා. ඒ කියන්නේ දැන් අද කාලේ උනා සහත් නූන් කෙනෙක් උනා තව කෙනෙකුගේ හිතට චිත්ත තරංග වාසියෙන් දැන් තියෙනවානේ විද්‍යාත්මක ටෙලිපති කියලා එකක්. සිතෙන් සිතට කතා කරනවානේ. ඒ වාගේ බ්‍රහ්ම රාජයාගේ අදහස මේ පුතණුවන්ගේ මනසට ගිනිවෙද වැටුණා. එක පාට මේ දරුවාට හිතක් පහළ වුණා. බුද්ධෝහං බෝධිසාමි මුත්තෝහං මෝචයේ පරේ තින්නෝහං තාරයිසාමි සංසාරෝගා මහබ්බයා කියලා. මම ලෝතුරා බුදු වන්නෙමි, ලොවට ආબોධ කරවන්නෙමි. මම දුකෙන් මිදෙන්නෙමි, ලොව නුඹුඳවා ගන්නෙමි. මා බියකරු සතර රෝගයෙන් එතෙරවන්නෙමි, ලොව ජනතාව එතෙර කරවන්නෙමි කියන ප්‍රාර්ථනාව හිතර නැගුණ එක පාටම. මේ මක් නිසාද සිද්ධ වුනේ? අර මව්පියන්ගේ ගුණේ දැනගෙන උපස්ථාන කළ නිසා නේද? ඒ මව්පියන්ගේ ගුණේ දැන උපස්ථාන කළ නිසා කවදාකවත් නොහිතපු පුදුම හිතක් නේද පහළ වුනේ? අන්නේ වාගේ තමයි අපි ඇතිතනත් නැතිතනත් මව්පියන්ගේ ගුණේ සිහි කරනවා නම් අපට එකින් ලොකු අධ්‍යයනයක් ලැබෙනවා, ආબોධයක් ලැබෙනවා. අන්තිමේදී මොකද සිද්ධ වුනේ? හත්වෙනි දවසේදී වෙරළ ලඟුණා, මුදෙන් ගොඩ වුණා. මුදෙන් ගොඩ වෙලා සුදුසු තැනක මෑණියන් තවත්වාගෙන උපස්ථාන සැලසුවා. මෑණියන්ගේ සීල අප උපස්ථාන දැන් බොහෝම අලංකාරව කියන්නේ යහපත් සිද්ධ කරනවා. ඔහොම ගිහලා තෙම් මෑණියන් හැමදාම ඉන්නේ නෑනේ. පුතාට ඉස්සෙල්ලා මෑණියන් මේ පල්ලෝ යන අවස්ථාවක් වුණා. ඒ වෙලාවේ මේ මෑණියෝ මේ අම්මා මේ දරුවාගේ දෑත් අල්ලගත්තා. අල්ලගෙන කිව්වා මගේ බුදු පුතේ. ගොඩෙහිදී දියෙහිදී තමන්ගේ දෙවි නොතක මව්පිය උපස්ථාන කළ මේ දෑත ඇති පුතාණන් වහන්සේ, මේ මව්පිය උපස්ථාන කුසල බලයෙන් ඔබ මතු බුදු වේවා කියලා. ඒ කාලෙත් මේ බුදු වීම සම්බන්ධව කතා පොතක් තිබිලා තියෙනවා. නැත්තම් ඒ වචනේ කියවෙන්නේ නැහනේ. අන්තිමේදී මේ දරුවා මොහොතේදී හිතුපු හිතවිල්ලට මෑණියන්ගේ මේ උණුසුම් ආශිර්වාදය සිවි සම්මස්නාර ඇට ඇතිමිඳුළු දක්වා විනිවිද පිහිටියා. මේක තමයි පළවෙනි මනෝ ප්‍රනිධානය කියලා හඳුන්වන්නේ. ඇත්ත වශයෙන් මේ අවස්ථාව ගැන සලකා බලනකොට අර ජීවත් වෙන අවස්ථාවේදී ඒ මෑණියන්ගේ හදපත්ලින් ලැබුණු මෛත්‍රියේ ප්‍රාර්ථනාවක් මේ දඩුවාට පිහිටියේ. අන්තිමේ විශ්ව ආසංක කල්පලාක්ෂයකින් පස්සේ බොමුලාට වැඩෙන්නේ ලෝතුරා බුදු වෙන ලැබුණෙත් මේ කියන මෞකුවන්ගේ මෑණියන්ගේ ආශිර්වාදයේ පෙරට කොට ඇති නිවන් මඟ අවතීනව කටයුතු කළ නිසානේ. මේ අනුව සලක බැලීමේදී ජීවත්ව සිටින්නා වූද, මේ පරිලෝ ගියා වූද දෙමව්පියන්ගේ ගුණේ සිහිකරන්න අපට අතිරේක ආභෝධයක් ලබා ගත හැකි වෙනවා. මේක තමයි අර කල්යාණ මිත්‍ර ආශ්‍රය කියන්නේ. කල්යාණ මිත්‍රන් සේවේත දස්සෙන්තං වජ්ජමත්තනෝ හෝතෙත්තාපි නිදිත්තානං අයන්තෝ සුහදෝව භෝ කියලා ගාථාවක් තියෙනවා. නිධානයක් පෙන්වන්නක් වැනි කරුණුකයා දෙන කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරත්වා කලතලා හරි නිධානස්ථානයට ගෙනිලා මෙන්න මෙතන ආරපං කියලා පෙන්ලා නිධානයක් මතු කර දෙන ගුරුවරයෙක් වගේ තමයි කල්යාණ මිත්‍රයා. එනිසා අපේ දෙමව්පියෝ අපි නිතර සිහිපත් කළ යුත්තෝ, ඒ දෙමව්පියන්ගේ ගුණේ සිහිපත් කළ යුත්තෝ. අපට ඒකෙන් තව තියෙන විශේෂ වාසියක්, ඒ කියන්නේ අද අපි දෙමව්පියන්ගේ ගුණ සිහිපත් කළ මේ වගේ පින්කම් කරමින් පින්පමනව නිසා අපට මතුමත්ෙහි නිවන් දකින තුරට උපදින්න පුළුවන් මේ ජීවිතයේ රහත් නූනොත් උපදින උපදින භවයක් පාසා අපට ඉතාම උතුම් සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන්ම ලැබෙනවා. ඒ දෙමව්පියන්ගෙන් අපට තවත් දියුණුවට උපකාර ලැබෙනවා. අපට තවත් ඒ වාගේ උතුමන්ට උපස්ථාන කරන්න සසරදී ලැබෙනවා. මෙන්න මේක නිසා නිවන දක්වාම පිහිට වෙන ශ්‍රේෂ්ඨ ගුණයක් තමයි කළගුණ සැලකීම, මව්පියන් උපස්ථාන කිරීම. ඉතින් මේ මව්පියන් උපස්ථාන කිරීම වශයෙන් අද මේ පින්වත් චන්ද්‍රරත්න මහත්මයාත්, තමන්ගේ දාබර සහෝදර සහෝදරී පිරිසක්, එවාගේ පින්වත් නෝනා මහත්මයාත්, දරුතුම්පලක්, එවාගේම අපේ ඇන්ඩ්‍රෝ මහත්මයාත් මේ හැමදිනාම එක්කාසු වෙලා අද මේ සිදුකොන් ලබන්නේ ඉතා වැදගත් කළගුණ සැලකීමේ සිහිපත් කිරීමක්. ඉතින් අද මේ වේලාවේ විශාල සංඝ පිරිසක් මේ ස්ථානයට නොපැමිණියත් පින්නතුන්ගේ හිතේ පවතින්නේ අනන්ත ගුණ ඇති අෂ්ඨාරි පුජ්‍යල මහා සංඝරත්නයට අපේ මේ ධාර්මික දානවත්ව පූජා වේවා කියන මේ ප්‍රාර්ථනාවයි. එනිසා මේ සංඝරත්නයේ ගුණස්කන්ධයේ සිතේ දරාගෙන ස්වාමින් වහන්සේලා වැඩම කරවා ගත්ත වේලාවේ හැටියට ප්‍රථමයෙන් බුද්ධ පූජා පවත්වලා තියෙනවා. ඊළඟට අසුන් පනවලා දෙපාදවා වඩා හිඳුවලා මේ දානේ වහවහම පිළිගන්නන්ට යෙදුනා වේලා විකුත් වෙන්න මැත්තෙන්. එවාගෙම දැන් මේ පිරිකර භාණ්ඩ බෙහෙත් ඖෂධ ආදීද පරිත්‍යාග කරලා ස්වල්ප වේලාවක බණ කතාට සවන් දීමෙන් භාවනාමය කුසල ක්‍රියාවක්ද සිද්ධ වුණ. මෙසේ දානය සීලය භාවනාව කියන කුසල ක්‍රියා තුනම සම්පූර්ණ වුණ. ඒ කුසල ක්‍රියා තුන ඇතුලේ තියෙනවා අලෝභ, අදෝස, අමෝහ කෙනේ කුසල මූල තුනේ. ඔය කුසල මූල තුන ඇතුලේ තියෙනවා සීල සමාධි ප්‍රඥා ගුණස්කන්ධ තුන. ඒ ගුණස්කන්ධ තුන ඇතුලේ බෙදී තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ විහිදී යනවා බෝධිපාක් ධර්ම 37, පාරමී 10, මේ වාගේ ශක්තිය චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයෙන් චිත්තක්ෂණයට චතුරාර්ය සත්‍ය අවබෝධයට සමීප වෙලා සසර තරණය කොට ලැබෙන අමාමහ නිවන්ගෙන දීමට හේතු වෙන පුණ්‍ය නිදානයක් බාටපත් වෙනවා. එනිසා ඒක මනවින් අපි තේරුම් කරගෙන දැන් මෙතකින් මේ රසපත් කරගත් කුසල සම්භාරයේ අපට හොඳ කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව නිවන් මඟ යා ගැනීමට පිහිටාදාර වූ ගෞතම සම්බුද්ධ ශාසනයේ මොනම අන්‍යාගම් බල වේගයකින්වත් අඳුරු නොවී අතුරුදාන් නොවී යටපත් නොවී ගගන තලයේ තියෙන සඳීරු මණ්ඩලමින් දිදුලමින් බැබලමින් අපරාජිත විරාජිතව අවුරුදු 5000කට වැඩි කලක් ශ්‍රී ලංකාද්වීප ධර්මයේ තලෙහි නිර්මල පැවැත්මට හේතු වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමි. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රදාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ